හයවෙනිදා ඒ කියන්නේ නත්තල්දාට පසුදා ඉරිද දවසක් පවත්වන්නට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. මාධ්‍ය සත්කාරය ලබා දෙන බෞද්ධ රූපවාහිනි නාලිකාව මේ සම්බන්ධ වැඩි විස්තර අපේ පාරිපාලන ලේකම්තුමන් ශාන්ත අමරතිලක මහතාගෙන් දැනගන්නට පුළුවන්. දැන් සුපින්වත්නි පෙරවරු ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ඔබට ආරාධනා කරනවා. ඒ අතර මතක් කරන්න ඕනේ අද මේ වැඩසටහන් අතරට අපේ බෞද්ධ රූපවාහිනි කණ්ඩායම විශේෂයෙන්ම ලෝ විශාලතම ජාත්‍යන්තර ථේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේ එනම් තායිලන්තයේ ධම්මකාය ඒ සුවිසල් ධර්ම කේන්ද්‍රයේ සිට පටිගත කරගෙන ආපු රූප දසුන් විස්තර කතනයන් සහිතව ඔබ වෙත විටිනිට ගෙනෙනවා. මම ඉදන් අපේ ශස්තික ජයතිලක සොවිරාය කාර්ය ඉෂ්ට කරාවි. විනායක හාමුදුරුවනේ තේ පිළිබඳ සඳහන් කරා පූජ්‍ය පාද ශාස්ත්‍රපති දරණාගම කුසලදම්ම හිමිපාණන් සැබෑ බෞද්ධයෙක් පෙළ ගැසෙන්න ඕන මේ ආගමික වතවත්වන්ට නැත්තම් සදහම් මෙහෙවරට කොයි ආකාරයෙන්ද කියන එක මං හිතනවා සාදා පහදා උදාහරණ උපහරණ සහිතව රූප දසුන් සහිතව පෙන්වා දෙන්නට අපට හැකියාව ලැබේවි. දැන් අපි ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු නැත්තම් බණ අහමු. දේශකයානෝ පිළියන්දල වැවල පල්ලිය පාරේ ශ්‍රී සද්ධර්මාලෝක ධර්ම නිකේතනාධිපති පූජ්‍ය පිටිගල ගුණරත්න හිමිපාණෝ උන්වහන්සේට අපි සදහැ සිතින් සාදුනාදයක් පවත්වා ගෞරවයෙන් ආරාධනා කරමු. ධර්ම දේශනාව පවත්වන්නට සාදු සාදු සාදු.
සාදුනාදයක් පවත්වමු. නැවතත් සාදුනාදයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං දන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස පතව්‍යායේක රජ්ජේන සංඝේන ගමනේන වා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං වරං අතිපූජනීය ගෞරවනීය අපේ පඬිතුමාඳුරුවන් වහන්සේලා ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාභිලාෂී ගුණබර කාරුණික පින්වත්නි ශ්‍රී ලාංකීය ඉතිහාසයේහි අතිශයින් පූජනීයත්වයට පත්වෙච්ච අනුස්මරණීය දිනයක් වුණා මේ පුරපසළොස්වක් පොහොය දවස. විශේෂයෙන් අපේ බෞද්ධ කාන්තාවන්ට විමුක්තියේ ద్వාරය විවර කරවමින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේද වැඩමවාගෙන ලක්දිවට වැඩමවා වදාළ සංඝමිත්තා මහ මෙහෙණින් වහන්සේගේ ගුණවර්ජනය කරන දවස. විශේෂයෙන් ශ්‍රී ලාංකික කාන්තාවන් තමන්ට ලද ඒ ශාන්තියේ මග ජීවිතයට එකතු කර ගනිමින් අනුලා බිසව ඇතුළු බොහෝ කුල කාන්තාවන් සසර දුක් ගෙවා දමා අමා ශාන්තිය සලසා ගත්තා. අනුලා මහ මෙහෙණින් වහන්සේගේ පටන් අද මේ මොහොත දක්වාම මව්පස උදවියෙන් නිවෙන්නේ සැනසෙන්නේ ඒ සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ ගුණවර්ජනය කරමින් උන්වහන්සේට මේ වෙලාවේදී ගෞරව වේවා නමස්කාර වේවා කියන අදහස ඇති කරගෙනයි මේ සද්ධර්ම දේශනාවට සවන්පත් යොමු කරන්නට ඕන. අද දවසේ ලාංකික ඉතිහාසයේ තුල අපට අනුස්මරණීය දිනයක් කළ අනෙක් සුවිශේෂ වැදගත් දිනේ උනේ අපට පූජනීය වස්තුවක් උතුම් පාරිභෝගික වස්තුවක් අපේ ලංකාද්වීපයට දායාද වුණු දවස. එහෙම කරුණක් සිහියට මතකයට නගාගෙන මේ අනුස්මරණීය දිනේ එදා සංඝමිත්තා මහ මෙහෙණින් වහන්සේ කාන්තා විමුක්තිය උදෙසා ලක්දිවට වැඩම කොට වදාලා ලක්දිවට වැඩම කොට උන්වහන්සේ භික්ෂුණී ශාසනය ආරම්භ කරමින් කාන්තාවන්ගේ විමුක්තිය උදෙසා කළ දේශනාවන් කෙටි කර දැක්වීමක් මේ ධර්ම දේශනාවේදී අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. අදත් කෙනෙකුට කැමතිනම් ඒ විමුක්තියේ දොර විවර කරගන්නට මේ ධර්ම දේශනාවත් කිසියම් මඟ පෙන්වීමක් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, මේ ගත කරන සංසාර ගමන අතිශයින් භයංකර බිහිසුණු සසර ගමනකයි අපි කවුරුත් යෙදෙමින් ඉන්නේ. ඒ සසරේ සැරිසරන සත්වයිනට මහත් වූ සතුටක් සැපයක් ගෙන දෙනවා නම් ඒ සැපය ගෙන දෙන්නේ තථාගත ධර්මයයි. යම් කැමැත්තක් උපදවාගත යුතුය නම් ඒ කැමැත්ත උපදවාගත යුත්තේ ධර්මයේ කෙරෙහිමයි. මේ ලෝකේ විඳ යුතු යම් රසයක් ඇත්නම් ඒ රසය ධර්මයේ පිළිබඳවමයි. මේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. එහෙත් ඒ සම්බුද්ධ දේශනාවක් වුණත් ඔබට මට ධර්මයේ මහා රසයක් දැනෙනවද? ධර්මයේ කැමැත්ත ඒ තරමට බලවත් වුණාද කියන කාරණාව නම් ටිකක් සැක සහිතයි. ලෞතර බුදුවරු යමක් ලෝකෙට දේශනා කළා නම් ඒක සැබෑවක්මයි. අපේ කැමැත්ත, අපේ රතිය, අපි ලබන රසය විවිධාතට යොමු වෙලා තියෙන්නට පුළුවන්. එහෙත් යම් දවසක තථාගත ධර්මයේ අපි හැඳිනගත්තොත් අන්න එදාට අපට තේරෙනවා අනේ තථාගත ධර්මයේ තරම් රසවත් දෙයක් තවත් නෑ නේද කියලා. කැමැති වෙනවා නම් මීට වඩා වෙනස් දෙයක් ලෝකේ නෑ නේද කියලා. මීට වඩා සැපයක් ලෝකේ තවත් නෑ නේද කියලා ප්‍රත්‍යක්ෂතාවයෙන් වැටහෙනවා ඒ ධර්මයේ මිහිර හඳුනගත්ත දවසට. ඒ ධර්මයේ රසය අපි නොහඳුනන නිසායි හුඟක් වෙලාවට අපේ ජීවිත ධර්මයෙන් තොර වෙලා තියෙන්නේ. ධර්මයේ දැනගන්නත් නිසි ක්‍රමයක් තිබෙන්නත් ඕන. අද හුඟක් වෙලාවට එදා මිහින්තලාවේ අම්බස්තලයෙන් ගලාගෙන ගිය ඒ සදහම් ගංගාව වියලි සිදී ගොස් දෝ කියලා හිතන වාරණං අනන්තයි. හැබැයි බණ දහම් නම් බොහෝ කියවෙනවා. එහෙත් එය අර්ථයෙන් පිරුණද කියන එක නම් ටිකක් විමසිලිමත්ව බලන්ට වෙලා තියෙනවා. අද මේ ශාසනය තුලත් ධර්මයේ තුලත් විවිධ මතවාද ගොඩනැගෙන අවධියක අපි ජීවත් වෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ලෝකේ රත්තරන් තියනකන් ලෝකේ කවුරුවත් රැවටෙන්නේ නැහැ. හැබැයි මහණනි අනාගතයේ රත්තරන් වගේ දිලිසෙන දේවල් ලෝකේ නිර්මාණය වෙනවා. අන්න එදාට දිලිසෙන වර්ග දෙකක් තියෙනවා. එදාට ලෝකේ කොටසක් රැවටෙනවා දිලිසෙන වස්තුන් කෙරෙහි. සද්ධර්මයේ පමණක් ලෝකේ තියෙනකන් කවුරුවත් ලෝකේ මුලා වෙන්නේ නැහැ. එහෙත් අනාගතයේ මේ සද්ධර්මයේම පාට යොදාගෙන වචන යොදාගෙන සද්ධර්මයේ වැනි දේ නිර්මාණය වෙනවා. ලෝක කෙනෙකුට හිතා ගන්න අමාරුයි. අන්න එදාට ලෝක පිරිසක් මුලා වෙන්න රැවටෙන්න ඉඩ තියෙනවා. එදා බුදු නුවණින් දුටු අවදියයි අද මේ උදාපත් වෙලා තියෙන්නේ. නිවන් මඟ පිළිබඳව මේ තරම් මතවාද ගොඩනැගුණු තවත් අවදියක් ඇද්දෝ කියන තරමට මේ වර්තමාන ලෝකයේ තුල නිවන් දකින්නේ මෙහිමයි කියලා එකිනෙකට ප්‍රතිවිරුද්ධ මඟ පෙන්වීම් බොහෝ කොට දකින්නට ලැබෙනවා. ඒ කවුරු කොහොම කිව්වත් අපේ ශාස්ත්‍රූවරයා වුණේ තථාගත ධර්මය. බුදුරජාණන් වහන්සේද බුදු පදවියට පත් වූ මුල් වකවානුවේම ධර්මයේ ශාස්ත්‍රූවරයා බවට පත් කරගත්තා. එදා කුසිනාරාවේ පිරුණුවන් පාන මොහොතේ ආනන්ද හාමුදුරුව හඬා වැළපුණා අපි අනාථයි අපි අසරණයි කියලා. ආනන්ද මම පිරුණුවන් පෑවට නුඹලා අසරණ නෑ. ශාස්ත්‍රූවරය මිය ගියේ නෑ, මිය යන්නේ නෑ. නුඹලාගෙත් මගෙත් ශාස්ත්‍රූවරයා තථාගත ධර්මයයි. ධර්මයේ ජීවමානව තියෙනවා තව බොහෝ කාලයක්. එනිසා ධර්මයේ ශාස්ත්‍රූවරයා බවට පත් කරගන්න. බුදුහාමුදුරුවෝ හැම දේශනාවක් කළ බව මතක ඇති. එනිසා අපිට තාමත් ශාස්ත්‍රූවරයා ජීවමානයි. අපි යමක් අහන්න ඕන, යමක් සොයන්න ඕන ඒ ශාස්ත්‍රූවරයාගෙන් මිස අනෙකෙකුගෙන් නොවේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුලින් අපේ නිවෙන සංසිඳෙන මාවත අපි සොයා ගන්නට වෙනවා. එනිසා ටිකක් විහිසෙන්න වේවි, මහන්සි වෙන්න වේවි. මොනවා හරි දෙයක් කරනවට වඩා වටිනවා හරි දේ හොයාගන්න එක. හරි දේ හොයාගෙන හරි දේ කරන එක. එනිසා පින්වතුනි, අපි අද දවසේ ඒ සඳහා ස්වල්ප මඟ පෙන්වීමක් විතරක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සංසාර ගමනේ උත්පත්ති ලැබෙන ස්ථාන 31ක් තියෙනවා. සතර ආපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක 6ක්, රූපී බ්‍රහ්ම ලෝක 16ක්, අරූපී බ්‍රහ්ම ලෝක 4ක්. 31 භවයක් උත්පත්ති ස්ථාන තියෙනවා. මේ ස්ථානවල උත්පත්ති ලැබෙන සත්වයන් අතරේ ලෝකයට අතිශයින් ශ්‍රේෂ්ඨ චරිතයේ බවට පත් වෙනවා මහා බ්‍රහ්මයා. ඊළඟට සක්‍රයා. ඊළඟට චක්‍රවර්ති රජතුමා. දේවත්වයේ රාජ සිටු තනතුරු සමාජයේ තුල සම්භාවනාවට ලක් වෙනවා. මෙන්න මේ බඳු পদවි තනතුරු වලට පත් වුනහම ලෝකයේ තුල වින්ද යුතු මහා සැපයකට උරුමකම් කියන්නෝ බවට පත් වෙනවා. බ්‍රහ්ම රාජ්‍යයට පත් වුනොත් කල්ප ගණනක් ඒ සුව සම්පත් විඳින්නට පුළුවන්කම තියෙනවා. සක්‍රත්වයේ ලබා ගත්තොත් චක්‍රවර්ති රාජ්‍යයට පත් වුනොත් ලැබිය හැකි විඳිය හැකි සැපේ මහ ඉහළයි. හැබැයි මේ ශාසනය තුල ලෝකයට සාපේක්ෂකව ඔය සැප පිළිබඳව එගීමක් කළත් එය සැබෑ සැපයක් හැටියට හඳුන්වන්නේ නම් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ තුල ඇති සැප පිළිබඳව දේශනා කළේ අසුරු සෙනඟ ගසන වෙලාවක්වත් වර්ණනා නොකරමි කියලා. ඒ තරම් වෙලාවක්වත් ඒකට ඇගීමක් කළේ නැහැ බුදුරජාණන් වහන්සේ. ලෝකයට සාපේක්ෂකව මීට වඩා එතන හොඳයි කියන ඉගැන්වීමක් කළා. එනිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සතර අපායට වඩා මනුෂ්‍ය ලෝකය සැප ඇති තැනක්. මනුෂ්‍ය ලෝකයට වඩා දිව්‍ය ලෝකය සැප ඇති තැනක්. දිව්‍ය ලෝකයට වඩා බ්‍රහ්ම ලෝකය සැප ඇති තැනක්. හැබැයි බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂකව දිව්‍ය ලෝකයේ දුක් ඇති තැනක් වෙනවා. ඇයි? බ්‍රහ්ම ලෝකයේ තියෙන සැප දිව්‍ය ලෝකේ නැති නිසා. දිව්‍ය ලෝකයට සාපේක්ෂකව මනුස්ස ලෝකයේ දුගතියක් වෙනවා. දිව්‍ය ලෝකේ තියෙන සැප මනුස්ස ලෝකේ නැති නිසා. මනුස්ස ලෝකයට සාපේක්ෂකව සතර අපායේ දුගතියක් වෙනවා. මනුස්ස ලෝකයේ තියෙන සැප එහි නැති නිසා. නිවනට සාපේක්ෂකව මෙහෙම උත්පත්තියක්ම දුගති වෙනවා. නිබ්බානං වා උපනිදාය සබ්භා උප්පත්තියෝ දුග්ගති. නිවනට සාපේක්ෂකව මේ හැම තැනක්ම දුගති වෙනවා. එයි මේ හැම තැනකම දුක තියෙනවා. ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. මේ සියලු දුකෙන් නොබිදුණු බැවින් දුග්ගති කියන එක වචනයෙන් මේ තුන් භවයේම බුදුරජාණන් වහන්සේ නම් කළා. එතකොට මේ ලෝකයේ කෙනෙකුට සතරාපායෙන් මිදිලා මනුෂ්‍යාත්ම භාවයක් ලැබනවා කියන එකත් ලේසි කාරණාවක් නෙමෙයි. මනුෂ්‍යත්වයේ ඉක්මවා දේවත්වයට යනවා කියන එක හරි මහන්සියෙන් මහා පුණ්‍යස්කන්ධයක් රැස් කරගෙන එහි ප්‍රතිඵලයේ වශයෙන්ුයි මේ ආත්ම භාවය ලැබිය යුත්තේ. දේවත්වයේ ඉක්මවා බ්‍රහ්මත්වයට යනවා කියන එක ඊටත් වඩා අමාරු කාරණාවක්. මනුස්ස ලෝකයේ තුල සිටුවරයෙක් රජෙක් වෙනවා කියන එක බොහොම දුෂ්කර කාරණාවක්. ඊටත් වඩා අමාරුයි චක්‍රවර්ති රාජ්‍යයක් ලබනවා කියන එක. හැබැයි මේ අමාරුවෙන් නමුත් මේ ටික ලබන්න අපහසු නෑ කෙනෙකුට. මේ සක්‍රත්වයේ, බ්‍රහ්මත්වයේ, චක්‍රවර්ති රාජ්‍ය, රජසිටු තනතුරු, දිව්‍ය මනුස්ස සම්පත් ලබන්න කෙනෙකුට අමාරු නෑ, අපහසු නෑ. හැබැයි මේ සම්පත් ලබා ගත්තත් ඒ සැපත සැබෑ සැපතක් නන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දිනක් ආනන්ද සාමීන් වහන්සේ සමග ධර්මචාරිකාවක යෙදෙන අතරේ එක දිගට නොනැවති ගමන් කරන කඩිරෑනක් උන්වහන්සේගේ නෙතඟට ගැටුණා. මොහොතක් උන්වහන්සේ නතර වෙලා බලාගෙන හිටියා. නොනැවති ඉදිරියට යන කඩිරෑනක්. එහෙම ටික වෙලාවක් බලාගෙන ඉඳලා උන්වහන්සේ මොහොතක් නිමේෂයක් සිනාවක් පහළ කළා. ආනන්ද හාමුදුරුව දුටුව බුදු හාමුදුරුව සිනහ පහළ කරනවා. ආනන්ද හාමුදුරුව දන්නවා බුදුවරු නිකං සිනහ වෙන්නේ නැහැ. මොකක් හරි ලොකු අර්ථයක් ඇති. ආනන්ද හාමුදුරුව ඉල්ලීමක් කළනේ බුදු හාමුදුරුවනි, ඒ ඔබ වහන්සේ මේ සිනහා උනේ පෙනෙනවා දානන්ද මේ කඩිරැල. එහෙමයි ස්වාමීනි. ආනන්ද මේ කඩිරැලේ මහා බ්‍රහ්මයා නොවුණු එක කඩියෙක්වත් නැනේ. මේ ඔක්කොම මහා බ්‍රහ්මයා වෙලා ඉපදිච්ච අය මේ ඉන්නේ. මෙන්න මෙහෙම දේශනාවක් කළා. දැන් බලන්න මහා බ්‍රහ්මයා වෙලා බ්‍රහ්මශ්‍රී වින්දනය කළ බ්‍රහ්ම රාජයෝ අද සතරපා ඇති විෂ දල සහිත කඩියෙක් බවට පත් වෙලා. ඔන්න ඔය හේතුව නිසා තමයි බුදුහාමුදුරුව ඔය ලෝකයේ තුල තියෙන උතුම් යැයි සම්මත තනතුරු උනත් මහා සැප ඇති වර්ණනා කළ යුතු තැන් හැටියට නම් නොකළේ. අද බ්‍රහ්මශ්‍රී වින්දනය කරන කෙනා, සක්විති රජ සැප විඳින කෙනා, දෙව් සැප විඳින කෙනා, චක්‍රවර්ති රාජ්‍ය ශ්‍රී වින්දනය කරන කෙනා, රජසිටු තනතුරු ලැබපු කෙනා හෙට දවසේ තිරිසනෙක් වෙලා, පෙරේතෙක් වෙලා, අසුරයෙක් වෙලා, අපාය ගිනිදැල් මැද දැවෙන තැවෙන නිරිසතෙක් වෙලා උපදින්න පුළුවන්. ඒ සැපේ ස්ථාවර සැපයක් නෙමෙයි. කොයි වෙලාවෙ කොයි මොහොතේ පහළට වැටෙනවද කියන්න පුළුවන් කමක් නැහැ. සමහර වෙලාවට ආයුෂ ගෙවිලා වෙන්න පුළුවන් ආයුක්ඛය, සමහර වෙලාවට කර්මය ගෙවිලා වෙන්න පුළුවන් කම්මක්ඛය, සමහර වෙලාවට ආයුෂයේ කර්මයේ දෙකම ගෙවිලා උභයක්ඛය සමහර වෙලාවට ඒ දෙකම තිබියදී බාහිර උපද්ද්‍රවයකින් ඒ සැපත හිමි වෙලා යන්න පුළුවන්. කුමන හේතුවකින් හෝ ඒ සැපතින් පහළට වැටෙන්නට වෙනවා. අන්න එදාට නැවතත් වතාවක් සතර අපාය දක්වා එද වැටෙනවා නම් ඒ විඳින සැපතට ලොකු එගීමක් කරන්න බෑනේ. එනිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනාවක් කළා. බ්‍රහ්මත්වයට නොගියත් සක්විති රජකම නොලැබුවත් සක්‍රයා වෙලා නූපන්නත් දිව්‍ය ලෝකයට නොගියත් හැබැයි සැපේ ස්ථාවර භවක් තියෙන තැනක් උන්වහන්සේ පෙන්වුම් කළා. මේ ලෝකයේ තුල ලබන සියලු සැපයට වඩා උතුම් වෙනවා යම් කෙනෙකුට මේ ජීවිතයේ තුල සෝතාපට්ටි ඵලයේ පිහිටන්නට පුළුවන් නම්. සෝතාපට්ටි ඵලං වරං, සෝතාපන්න භාවයට පත් වුනොත් එතන තියෙන වටිනාකම කුමක්ද? උපදිනවා නම් ආත්ම භාව 7යි තව. නැති අට්ඨමං භවං. අටවෙනි ආත්ම භාවයකට යන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මොනම හේතුවක් නිසාවත් තිරිසන් പ്രേත නිරය ආදී දුගති ආත්ම භාවයකට වැටෙන්නෙත් නැහැ. නියත පුද්ගලයෙකු බවට පත් වෙනවා. සම්මත්ත නියත මිච්ඡන්ත නියත කියලා නියත පුද්ගලයව දෙන්නෙක් ඉන්නවා. පංචානන්තරයේ පාප කර්ම නියත මිත්‍යා දෘෂ්ටිය ගත්තාය මරණයත් එක්කම ඒකාන්තයෙන් ආනන්තරික අනතුරුවම විපාක ලබන බැවින් අපායේ උපදින බැවින් ඒකාන්තයෙන් නියත මිච්ඡන්ත නියත පුද්ගලයෝ බවට පත් වෙනවා. සම්මත්ත නියත මේ සෝතාපන්න භාවයට පත්වෙච්ච යම් කෙනෙකු වේද ඔහුද නියත පුද්ගලයෙක්. අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායණ. අපායට වැටෙන්නේ නේ නියත වශයෙන් රහත් පදවිය අවබෝධය කරා ගමන් කරනවාමයි. ඒකේ කාල සීමාවක් දැක්වා ආත්ම භාව 8යි. ප්‍රමාද වුණත් ප්‍රමාද වෙන්න පුළුවන් කාලය. ඉන් එහාට මේ කාම භවයේ තුල රැඳෙන්න අයිතියක් නැහැ, ඉඩක් නැහැ, ධර්ම නියාමයක්. එහෙනම් අපට මේ ජීවිතේ බ්‍රහ්ම සැප, සක්‍ර සම්පත්, දේව සම්පත්, චක්‍රවර්ති රාජ සිටු සම්පත් ගැන හොයනවට වඩා මේ ජීවිතයේ තුල සෝතාපන්න භාවය ගැන හිතුවොත් එබඳු තැනකට අපේ ජීවිතේ යොමු කරගන්න පුළුවන් වුණොත් අපට ඒකාන්තයෙන් අපි අපායෙන් මිදුණා කියලා කියන්න පුළුවන් නේද? බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්ම රාජවරුන්ට ඒ සතුට නෑ. ඒ ඇත්ත බයෙන් ඉන්නවා මේ සැප අහිමි වෙනකොට කොහේ උපදින්න වේවිද කියන. අද සැප විඳින සක්‍රයා බියෙන් ඉන්නවා කොයි වෙලාවෙ මේ සැප අහිමි වෙලා කොතන උපදින්න වේවිද කියලා. චක්‍රවර්ති රජුරෝ, ප්‍රාදේශීය රජවරු, සිටුවරු බියෙන් ඉන්නේ කොයි වෙලාවෙ මේ සැප අහිමි වේවිද, කොයි තැනක උපදින්නට වේවිද කියලා දන්නේ නැහැ. අවිනිශ්චිතයි. එහෙත් සෝතාපන්න භාවයට පත් වුනොත් ඔය ඔක්කොම සැපේට වඩා වටිනවා සෝතාපන්න භාවය. එනිසා අපට පුළුවන්කම තිබුණොත් මෙන්න මේ ජීවිතය තුළ එබඳු උදාර ගුණයක් ජීවිතයට එකතු කරගන්න. අපි ලබාගත් මිනිස් ජීවිතයේ අර්ථය ගොඩනැගෙන්නේ එතනයි. මිහිඳු මාහිමියන් වහන්සේ, සංඝමිත්තා මහතෙරණින් වහන්සේ ලක්දිවට වැඩම කළේ ඔන්නෝය ශාන්තිය අපිට ළඟා කරලා දෙන්නයි. උන්වහන්සේලාට කරන සැබෑ ගෞරවය උපහාරේ නම් උන්වහන්සේලා සම්බුදු දේශනාව තුළින් මතු කර දුන් ඒ උතුම් සෝතාපන්න භාවයවත් අපේ ජීවිතයට එකතු කරගන්න එක, ළඟා කරගන්න එක, සමීප කරගන්න එක. සෝතාපන්න කියලා කියනකොට සෝත කියන වචනයෙන් අදහස් කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ගෙන් දිනක් විමසනවා සාරිපුත්තයිනේ, සෝත සෝත කියලා කියනවා කුමකටද මේ සෝත කියන්නේ? සාමීනි භාග්‍යවතුන් වහන්ස, අංග 8කින් යුක්ත වෙච්ච මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි සෝත කියලා කියන්නේ. සාදු සාදු සාරිපුත්තේනි, එය එහෙමමයි උන්වහන්සේ අනුමත කොට වදාලා. එහෙනම් සෝතාපන්න භාවයට පත් වෙනවා කියන්නේ ලෝකෝත්තර මාර්ගයට පැමිණීම. ආර්ය අෂ්ටාංගික මාර්ගය සසංතානයේ තුල උපදවා ගැනීම. අපි දන්නවා සම්මා දිට්ඨි දෙකක් මේ ශාසනය තුල කතා කරනවා. සම්මා දිට්ඨින් පහම් භික්ඛවේ ද්වයං වදාමි. ආකාර දෙකකින් දේශනා කළා. පින්වතුන්ලා මේ මොහොතේත් කටයුතු කරන්නේ සම්මා දිට්ඨියෙන්. ඒ සම්මා දිට්ඨිය කම්මස්ස කතා සම්මා දිට්ඨිය, ඒකට කියනවා ලෞකික සම්මා දිට්ඨි කියලා. ඊළඟට ලෝකෝත්තර ප්‍රතිපදාව ගොඩනැගෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය, ඒකට කියනවා චතුසත්‍ය සම්මා දිට්ඨි කියලා. මෙන්න මේ චතුසත්‍ය සම්මා දිට්ඨියට පැමිණි කෙනා තමයි සෝතේට පැමිණි කෙනා හැටියට, සෝතාපන්නයා හැටියට නම් කරන්නේ. බුදුහාමුදුරු එතනදිම සරියුත් හාමුදුරුවන්ගෙන් විමසනවා සෝතාපන්නයා සෝතාපන්නයා කියලා කියනවා කාටද සාරිපුත්තේනි සෝතාපන්නයා කියලා කියන්නේ? ස්වාමීනි, මේ අංග 8කින් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයට යම් කෙනෙකු පැමුණුනේද පිවිසියේද, අන්න එබඳු කෙනාව හඳුන්වන පුද්ගල නාමයයි සෝතාපන්න කියලා කියන්නේ. එතකොට සෝතාපන්නයා කියලා කියන්නේ පැහැදිලි පින්වතුන්ට ආර්ය අෂ්ටාංගික මාර්ගයට, ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසි කෙනා. මෙන්න මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙනකොට අර නියත පුද්ගලයෙකු බවට පත්වෙන්නේ සතර අපායේ උත්පත්තිය පිණිස රැගෙන යන සංයෝජන ධර්ම තුනක් සිඳී බිඳී යන නිසා. ඒ සංයෝජන තුන තමයි සසරේ බැඳ තමන සංයෝජන 10ක් කියවෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. ඔයින් පහක් උද්ධම්භාගිය, පහක් ඕරම්භාගිය කියනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ව්‍යාපාද කියන මේ පහ ඕරම්භාගිය. පහලට හෙළන උද්ධම්භාගිය කියන්නේ උඩට ගෙනියන. ඒ ඕරම්භාගයේ සංයෝජන අතරින් සංයෝජන තුනක් බිඳෙන්නේ සෝතාපන්න භාවයේ තුල. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මෙන්න මේ තුන් සංයෝජනයන් දුරු වෙච්ච තැන සෝතාපට්ටි ඵලය. දැන් ඒ සංයෝජන දුරු කරන්න පුළුවන් කමක් නැහැ. ඊට අවශ්‍ය කරන නිසි මාර්ගය නිසි පිළිවෙත හසු නොවි හමු නොවි. එහෙනම් ඔබෙත් මගෙත් බලාපොරොත්තු අපේක්ෂාව සෝතාපට්ටි ඵලය නම් මේ තුන් සංයෝජනයන් සිඳ දැමීම නම්. එහෙනම් ඒ තුන් සංයෝජන ධර්මයන් සිඳ දමන ඒ ලෝකෝත්තර දර්ශනය අපි උපදවා ගන්නට ඕන. කොහෙවත් ඉපදිලා තියෙනව නෙමෙයි. මම උපදවාගත් දර්ශනයෙන් ඔබේ ආශ්‍රව ගෙවන්න බෑ. ඔබ උපදවාගත් ලෝකෝත්තර දර්ශනයෙන් මගේ ආශ්‍රව ගෙවන්න බෑ. මම උපදවාගත් දර්ශනයෙන් මට පුළුවන් මගේ ආශ්‍රව ගෙවා ගන්න. ඔබේ సంతානයේ තුල උපදවා ගන්න ලෝකෝත්තර මාර්ගයේ ප්‍රතිපදාවෙනුයි ඒ ආශ්‍රව ගෙවන්න වෙන්නේ. එනිසා තම තමන්ගේ సంతාන තුල උපදවාගත යුතු ධර්මයක්. දහම් ගුණ කියද්දි ඒ ගැන කියවෙනවා මතක ඇති. එහෙනම් දැන් අපිට ඒ සංයෝජන ධර්ම දුරු වෙන්නේ කෙබඳු ආකාරයකින් භාවිතා කිරීමෙන්ද කියන අදහස තේරුම් ගන්න ඕන. එහිදී දේශනාව තුල සඳහන් වෙනවා ඉදං දුක්ඛංත යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ. එනම් මේ තුන් සංයෝජන දුරු වෙන්නේ අපට යෝනිසෝ මනසිකාරය පැවැත්විය යුතු තැනක් හමු වෙන්න ඕන. මේ දුකයි, මේ සමුදයයි, මේ නිරෝධයයි, මේ මාර්ගයයි කියලා මෙනෙහි කළ යුතු යෝනිසෝ මනසිකාරය පැවැත්විය යුතු තැනක් අපට හමු වෙන්නට ඕන, හසු වෙන්නට ඕන. මෙන්න මේ තැන කොතනද කියන එක අපි අද දවසේ විශේෂයෙන් පරිස්සමින් විමර්ශනය කරගත යුතු වෙනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුසීම සූත්‍රයේදී, සුසීමය ඔබ දැනගත්තේ නමුත්, ඔබ නොදැනගත්තේ නමුත් ධම්මට්ඨිති ඥානයට අනතුරුවම නිර්වාණ ඥානය පහළවන්නේය කියලා සංයුත්ත නිකායේ සුසීම සූත්‍රය. මේ සූත්‍ර දේශනාව තුළ සඳහන් වෙනවා ධම්මට්ඨිති ඥාන කියලා වචනයක්, අදහසක්. ධම්මට්ඨිති ඥානයට අනතුරුවයි මේ කියන නිර්වාණ ඥානය පහළ වෙන්නේ. ධම්මට්ඨිති ඥානයෙන් තොරව නිර්වාණ ඥානයක් පහළ වෙන්නට ඉඩක් නැහැ. එහෙනම් නිර්වාණ ඥානය පහළ වෙන්නේ ධම්මට්ඨිති ඥානයට අනතුරුව නම් අපිට සොයන්නට වෙනවා ධම්මට්ඨිති ඥානය කියලා කියන්නේ මොකක්ද? ධම්මට්ඨිතිය කියලා කියන්නේ මොකක්ද? මේ ධම්මට්ඨිතිය කියලා කියන්නේ පවත්නා යථාර්ථය, ඇත්ත ඇතිසැටියෙන් දකින බව. හැබැයි මේ වචන නම් හරියට අපි භාවිතා කරනවා. හැබැයි ඒ වචන භාවිතා කරන්නත් ඕන නිසි තැන දකිමින්. නිසි තැන නොදැක දහමේ එන මේ වචන භාවිතා වුණාට, ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියලා කිව්වට, ඒ ඇත්ත ඇති සැටියේ දකින්නේ කොතනද, කුමකද කියලා හරියට විවරණය නොවුනොත් මේ යථාර්ථයේ මතුවෙන්න විදිහක් නැහැ. පින්වතනි අපි කල්පනා කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය කෙටි කරලා හිඳින්වීමක් කළොත් මොකද්ද බුදුහාමුදුරුව ත්‍රිපිටකයක් පුරා ස්වාසු දහසක් ධර්මස්කන්ධයේ උපයෝගී කරගෙන කියන්න ලෝකයට පැහැදිලි කරලා දෙන්නේ හැදුවේ කුමක්ද? අපි ඒ සියල්ල එක්තැන් කරලා කෙටියෙන් දැක්වොත් අතීතය මිය ගොස් ඇති බව, අනාගතය නොහටගත් බව, වර්තමානය ඉපද නිරුද්ධ වෙන බව. දැන් මේක තමයි ඇත්ත. ධම්මට්ඨිතිය කුමක්ද? අතීතයේ මිය ගිහිල්ලා අනාගතය ඉපදිලා නැහැ. වර්තමානය ඉපද නිරුද්ධ වෙනවා. දැන් බලන්න ලෝකේ ඔබ මම ඉන්නේ මේ ධම්මට්ඨිතිය මේ යථාර්ථය තුල නෙමෙයි. ඔබට අතීතයක් තියෙනවා. අතීතේ දැකපු අහපු දේවල් තියෙනවා. ඒ අහපු දැකපු දැනුණු දේවල් දැන් සිහි කරගන්න පුළුවන්. සිහි කරගෙන ආපහු ඒ දැකපු දේවල් දකින්න, අහපු දේවල් අහන්න, දැනුණු දේවල් දැනෙන තැනකට ආපහු යන්නත් පුළුවන්. දැන් බලන්න ලෝකේ ජීවත් වෙන ඔබ අතීතයක් තියෙන, අනාගතයක් තියෙන, වර්තමානයක් තියෙන තැනකනම් තාමත් සිතුවිලි මෙහෙවන්නේ අපි බුදුදහමේ යථාර්ථයට තාම සමීප වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ ස්වාසු දහසක් ධර්මස්කන්ධයේ යොදාගෙන ලෝකෙට දේශනා කරන්න හැදුවේ මෙන්න මේ ඇත්ත පෙන්වලා දෙන්න. ඇත්ත මේක තමයි. ඔය මොකක් හරි බිඳි බිඳි යනවා දකින එක නෙමෙයි. අපි අද වර්තමානයේ හුඟක් දෙනෙක් ඇත්ත දකිනවා කියන්නේ හටගත් දේ, හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙලා යනවා කියලා දකින එක. ඕක ධම්මට්ඨිතිය නෙමෙයි. බුදුහාමුදුරුව පැහැදිලි කොට දේශනා කළා නත්ති ජාතස්ස අමරණං. උපන්නහුට අමරණීයත්වයක් නැහැ කියලා. උපන්නොත් හටගත්තොත් නැසෙනවා වෙනසෙනවා කියලා දේශනා කළා. සංකත ධර්මයන්ගේ සංකත ලක්ෂණය දේශනා කළා. අද හුඟක් දෙනෙක් නිවන කියලා හිතාගෙන ඉන්නේ, ධර්මයේ ඇත්ත දැකීම හැටියට දකින්නේ හටගත්ත හැම ධර්මයක්ම නිරුද්ධ වෙනවා කියලා දකින එක. හටගත්ත ධර්මයෝ ඔබ බැලුවත් නොබැලුවත් දැක්කත් නොදැක්කත් නිරුද්ධ වෙනවා. ඒක ඇත්ත. හටගත්ත ධර්මයන්ගේ නිරෝධය නෙමෙයි නිවන. හටගත් ධර්මයන්ගේ නිරෝධය දැකීම නෙවෙයි නිවන. හටගන්න ධර්මයන් නොහටගන්න ස්වභාවයට පත් කිරීමයි නිවන. එතකොට මේ ලෝකේ ධර්මතා දෙකක් තියෙනවා. එකක් හටගත් ධර්මයන්ගේ නිරෝධය. අනිත් එක තමයි හටගන්න තියෙන ධර්මයන්ගේ නිරෝධය. එතකොට බුදුදහමේ නිරෝධය කියලා කියන්නේ අනුත්පාදය, නොහට ගන්න ස්වභාවයට පත් කිරීම. හට ගත්තොත් නැසෙන වෙනසන එක ධර්මතාවයක්. ඒ හටගත් දේ නැසෙනවා වෙනසනවා දැක්කා කියලා ඒක විමුක්තියේ මාවත වෙන්නේ නැහැ. අපිට ඕන නොහට ගන්න ස්වභාවයට පත් කරන්න. ඇයි? හට ගත්තොත් නැසෙනවමයි. නොහටගත්තොත් නැසෙන්න විදිහක් නැහැ. එතන තියෙනවා අසංකත ධාතුව නිවන කියලා කිව්වේ අසංකත ධාතුවට. එහෙනම් දැන් අපි හොයන්න ඕන මේ දහම් කරුණුත් ඔළුවේ තියාගෙන මෙබඳු නුවණක් පහළ වෙන්නේ කොතනද? අතීතයේ නිරුද්ධ වී ඇති බව, අනාගතයේ නොහටගත් බව, වර්තමානයේ ඉපද නිරුද්ධ වෙන බව අපේ ප්‍රත්‍යක්ෂතාවයට නැතත් අනුමාන දැක්මකට හෝ එන්න පුළුවන් නම් අන්න ඒ අනුමාන ඥානයට කියනවා ධම්මට්ඨිති ඥානය කියලා. මේක ඔබට පුරුදු තව වචනයක් තියෙනවා. සත්‍යානුලෝමික ඥානය. සත්‍යානුලෝමික ඥානය. සත්‍ය ඥාන ඉස්සෙල්ලා පහළ වෙන්නේ නේ. සත්‍ය ඥාන නිර්වාණ ඥානයට අයිති එකක්. මාර්ග ඥානවලට අයිති එකක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ක්‍රම තුනක්, වට්ට තුනක්, දොළොස් ආකාරයක්. ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සත්‍ය කෘත්‍ය කෘත. මේ ආකාර තුනෙන් දොළොස් ආකාරයකින් දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන සත්‍ය වට්ටය. කෘත්‍ය දුක්ඛ සත්‍යයේ කෘත්‍ය ඥාන, සමුදය සත්‍යයේ කෘත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ කෘත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥාන කෘත ඥාන. දුක්ඛ සත්‍යයේ කෘත ඥාන, සමුදය සත්‍යයේ කෘත ඥාන, නිරෝධ සත්‍යයේ කෘත ඥාන, මාර්ග සත්‍යයේ කෘත ඥාන. මේක තමයි දොළොස් ආකාරය ත්‍රිපරිවට්ටය. එතකොට පළවෙනි තැන දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය. මේ සත්‍ය ඥානයට ඔබ්බෙන් තමයි සත්‍යානුලෝමික ධම්මට්ඨිති ඥානය උපදින්නේ. දැන් ඔබට සෝතාපන්න භාවයේ අපේක්ෂා කරනවා නම් මේ වෙන විටත් හොයලා තියෙන්න ඕන මේ ධම්මට්ඨිති ඥානය උපදවා ගන්න පුළුවන් කෙබඳු තැනකටද කියලා. ඔය වචන වලින් අපි අපිව රවටා ගත යුතුනේ. කාගේවත් මුලාවකට අපි රැවටිය යුතුත් නෑ. අපේ දැනුමට ඇවිල්ලා තියෙන්න ඕන මෙන්න මේ නුවණ, මෙන්න මේ ඥානය උපදින්නේ කෙබඳු වැඩපිළිවෙලක් තුලද, කෙබඳු දහමක් අධ්‍යයනය කිරීම තුලද, කෙබඳු දහමක් පරිශීලනය කිරීම තුලද මෙන්න මේ ඥානය, මේ සත්‍යානුලෝමික ධම්මට්ඨිති ඥානය උපදින්නේ කියන වැටහීම අපි ලබන්න ඕන. එහෙනම් මෙන්න මේ වැටහීම ලබන තැන තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සඳහන් වෙන පංච උපාදානස්කන්ධ දුක මේ ආදීන වචන වලින් නම් කොට ඇති යම් තැනක් ඇත්නම් මෙන්න මේ තැනයි ගවේෂණය වෙන්න ඕන. සක්කාය දෘෂ්ටිය කියපු තැන සක්කාය සක්කාය කියනවා. කොමකටද සක්කාය කියන්නේ? බුදුරජාණන් වහන්සේම පැහැදිලි කළේ සක්කාය කියලා කියන්නේ රූප උපාදානය, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධයටමයි සක්කාය කියලා නම් කරලා තියෙන්නේ. ඒ පංච උපාදානස්කන්ධය දැඩි කොට ගැනීම, ආත්ම කොට, මම මගේ කොට, සත්‍ය වසා දැඩි කොට ගැනීම සක්කාය දෘෂ්ටිය හැටියට සඳහන් වෙනවා, නම් කරනවා, පැහැදිලි කරනවා. එහෙමනම් පින්වතුනි, මෙන්න මේ උපාදානස්කන්ධ පංචකය භාවිතා කරගෙන අර වගේ නුවණක් ලැබෙන විදිහට මේ ටික මෙහෙවන්නේ කොහොමද? ඔන්න අපි මේ කාලය තුල කල්යාණ මිත්‍රාශ්‍රයක් සද්ධර්ම ශ්‍රවණයන් කළාද කියලා පැහැදිලි කරගන්න විවරණය කරගන්න වෙන්නේ මේ සඳහා තම තමන් තුලින් ලැබෙන උත්තර පිළිතුරු අනුවයි. අපි හුඟක් වෙලාවට බණ අහනවා. එහෙත් ඒ වෙලාවට විතරයි. ඒක ජීවිතයට සමීප කරගන්න, ප්‍රායෝගික කරගන්න හුරු වෙලා නැහැ. ධර්මයේ දන්න බවක් පමණයි, ධර්මයේ දන්න පුද්ගලයෝ පමණයි බොහෝ විට ලෝකයේ තුල නිර්මාණය වෙලා තියෙන්නේ. එනිසා අපි දැන් බලන්න ඕන මේ ටික කොහොමද මෙහෙවා ගන්න, යොදා ගන්න, අතීතයේ මිය ගිය බව, අනාගතයේ නොහටගත් බව, වර්තමානයේ ඉපද නිරුද්ධ වෙනවා කියන මේ දැනුම නුවණ ලැබෙන විදිහකට මේ ධර්මතා ටික පිළිවෙලකට පිළිහිටවන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ දැනුම තමයි අපි ධර්මයේ තුලින් ලබා ගන්නට ඕන. මේ ජීවිතයේ අර ස්ථාවර භාවයකට නියත පුද්ගලයෙකු බවට පත්වෙන්නට නම් එහෙමනම් පින්වතුනි කොහොමද මේ ටික කරන්නේ? පංච උපාදානස්කන්ධය කියලා අපි කතා කරන දේ, කතා කරන තැන කොහොමද ඒ සඳහා භාවිතාවට ගන්නේ? ඔන්න දැන් අපේ අවධානය තමන්ගේ අතීත ධර්ම මානසිකාරයන් එකතු කරගෙන විමසා බැලීමක්, සසඳා බැලීමක් කරන්න ඕන. ඔන්න ඒ සඳහා අපට සම්මතයෙන් නම් බැහැර වෙන්න වෙනවා. අපි පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් අපි හුඟක් දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ මේ ශරීරයේ දිහා අත දිගු කරලා පෙන්වන්න. මේක තමයි, මෙතන තමයි පංච උපාදානස්කන්ධය කියලා. දැන් මේ බඹයක් පමණ වූ කය ඇසුරු කොට දුක, දුකට හේතුවක් දුක නැති කිරීමක් නැති කරන පිළිවෙතත් රෝහිතස්ස සූත්‍රය තුල දේශනා කළ බව නම් ඇත්ත. එහෙත් ඒ අවබෝධයෙන් ගත යුත්තක්. මේ කය රූපස්කන්ධයයි, මේ තුල ඇති විඳීම්, හැඳිනීම්, කල්පනා කිරීම්, දැන ගැනීම් නාමස්කන්ධයයි කියලා නාම රූප දෙක මෙපමණකින් හඳුනාගත්තොත් අපට මේකේ ඇත්ත දකින්නට වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්කන්ධයෝත්, ස්කන්ධයන්ගේ උදයත්, ස්කන්ධයන්ගේ වැයත්, තතුසේ නොදනීද නොදකීද ඔහු මේ ශාසනයෙන් බැහැර වූයේම වෙයි. පසායතන සූත්‍රය. එතකොට මේ ශාසනය නෙමෙයි මේ ටික දන්නේ නැත්තම්. ස්කන්ධ ටිකත්, ස්කන්ධයන්ගේ උදයත්, ස්කන්ධයන්ගේ ඇතිවීමත්, ස්කන්ධයන්ගේ නැතිවීමත් නොදන්නවනම් මේ ශාසනය නෙමෙයි. ඔබ සමහර වෙලාවට දැන් සුවවන්න වෙලා, සකදාගාමි වෙලා, අනාගාමි වෙලා, රහත් වෙලා කියලා හිතාගෙන ඇති. හැබැයි මේ ශාසනය නම් නෙමෙයි. මේ ශාසනය නම් ස්කන්ධ ටික දැනගන්නත් ඕන, ස්කන්ධ ටිකේ ඇතිවීම දැනගන්නත් ඕන, ස්කන්ධ ටික නැති වෙන හැටි දැනගන්න ඕන. මෙන්න මේ ටික දැනගන්නකොට තමයි මෙතන නුවණ පිහිටනකොට තමයි අතීතය නිරුද්ධ වී ඇති බව, අනාගතය නොහටගත් බව, වර්තමානයේ ඉපද නිරුද්ධ වෙන බව දකින, සච්ඡානුලෝමික ධම්මට්ඨිති ඥානය උපදවාගෙන එය ඉක්මවාගෙන ප්‍රත්‍යක්ෂ සත්‍ය ඥාන දක්වා කෘත්‍ය කෘත ඥාන දක්වා යන මාවත විවර වෙන්නේ මෙතන. මෙතන හමු නොවි, මෙතන හසු නොවි ධම්මට්ඨිති ඥානයක් සත්‍යානුලෝමික ඥානයක් හෝ සත්‍ය ඥානයක් කෘත්‍ය ඥානයක් කෘත ඥානයක් පහළ කරගෙන යථා භූත ඥාන දර්ශනයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියන ඒ උදානේ නගන්නට පුළුවන් කමක් නැ මේ ලෝක කෙනෙකුට. එහෙනම් අපි මේ පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දෙක මේ ටික දකින්න ඕන. දැන් අපි සම්මතය තුල රැඳුනොත් මේ ටිකනම් පංච උපාදානස්කන්ධය මේකේ ඇතිවීම දකින්න වෙන්නේ මව් කුස පිළිසිඳ ගැනීම ඇතිවීම නැතිවීම ස්කන්ධයන්ගේ නැතිවීම මරණය වෙනවා. බලන්න බෑ ලෝකේ කාටවත්. කාටද මේ ටික බලන්න පුළුවන්? මේ ලෝකේ කිසියෙකුට කරන්න බැරි දෙයක්. බැරි දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එහෙනම් ස්කන්ධ ටිකත් ස්කන්ධයන්ගේ ඇතිවීමත් ස්කන්ධයන්ගේ නැතිවීමත් බලන්න පුළුවන් ක්‍රමයක් මේ ශාසනය තුල තිබෙන්න ඕන. ඔන්න දැන් අපේ පරිශ්‍රණේ මේ පැත්තට යොමු කරන්න ඕන. මොකද්ද ඒ සඳහා බුදුහාමුදුරුවන්ගේ දේශනාව අනුශාසනාව? කොහොමද බලන්න පුළුවන් ක්‍රමය? මේ සම්මත ස්කන්ධ තුල අපට සම්මුතිය තුල ඒකට ඉඩක් නොලැබෙනවා නම් ඒ සඳහා කොහොමද බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වලා තියෙන්නේ? අන්න ඒ තැන ගැන අපි විමසලිමත් වුණොත් අපේ අවධානය යොමු කරන්නට වෙනවා අර ස්කන්ධ ධාතු ආයතන කියලා කළ දේශනාවට. ස්කන්ධයන්ගේ පහළවීම, ආයතනයන්ගේ හට ගැනීම පිළිබඳව කළ දේශනාවන්ට අවධානය යොමු කළ යුතු වෙනවා. අපි පරිහරණය කරන, පාවිච්චි කරන ආයතන හයක් තියෙනවා. ඒවට කියනවා සලායතන කියලා. මේ සලායතන හයම එකවර කෙනෙකුට පරිහරණය කරන්න බෑ. එකවරක් පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ එක මොහොතක එක ආයතනයයි. ඒයි සවිඥානක වෙන්න පුළුවන් එකම එක ආයතනයයි. ආයතන දෙකක් සවිඥානක වෙන්නේ නැහැ. එහෙනම් එකවර එක මොහොතක උපදින්න පුළුවන් එක ආයතනයක්. එහෙනම් එක ආයතනයක් තුල තමයි අපිට සත්වයා, පුද්ගලයා කෙනා මම ඉන්නවා නම් ඉන්න ඕන, හොයන්න ඕන එක ආයතනයක් තුල. එතකොට ආයතනයක් හට ගන්නවා කියන තැනමයි ස්කන්ධයන්ගේ හට ගැනීමත් අපිට වර්තමාන මොහොතට විදර්ශනාවට ලක්වෙන ස්කන්ධයන් අපිට හමු වෙන්නේ මේ එක්ෂණික ස්කන්ධයන් පිළිබඳව පරිශනය කරන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ දැනුම මත. ආයතනයක් හටගත්තා කියන තැන ස්කන්ධ පහක හැට ගැනීමක් තියෙන්නේ. ඇහැ උපන්නා නම් ඇහැට රූපයක් ගැටිලා, ඇහැත් රූපයන් නිසා චක්කු විඥානය ඉපදිලා, ඇහැත් රූපයත් චක්කු විඥානයත් කියන තුන්දෙනාගේ එකතුවෙන් වේදනා, රූප සංඥා, රූප සංචේතන මේපදිලා, එහෙත් රූපයත් රූප උපාදානස්කන්ධයට, චක්කු සම්පස්සජා වේදනා වේදනා උපාදානස්කන්ධයට, චක්කු සම්පස්සජා සංඥා රූප සංඥාව සංඥා උපාදානස්කන්ධයට, සංඛාරය රූප සංචේතනාව සංඛාර උපාදානස්කන්ධයට, චක්කු විඥාණය විඥාන උපාදානස්කන්ධයට. ඔන්න පංච උපාදානස්කන්ධය හැම මොහොතකම අපි මේ ආයතනයක් පරිහරණය කරනවා නම් ඒ ආයතනය පරිහරණය කරනවා කියන තැන ස්කන්ධ පහත් විද්‍යාමාන වෙලා. ඔන්න අපි ඔය ඇත්ත දැනගන්න ඕන. මේ මොහොතේ උපදින ස්කන්ධ දැනගන්න ඕන. ඊළඟට මේ ස්කන්ධ පහළ වෙන්නේ කොහොමද? ඇති වෙන්නේ කොහොමද? නැති වෙන්නේ කොහොමද කියලා ඔන්න අපේ ගවේෂණය දීර්ඝ කරගත්තොත් ඔබට තේරෙනවා හැම මොහොතෙම හටගන්න ධර්මතාවය වර්තමානයි කියලා. දැන් හේතු ගැටීම නිසායි වේදනා සංඥා සංඛාරයන්ගේ පහළවීම. දැන් මෙතන හේතු නිරුද්ධ වෙනකොටමයි ඒ සංඥා සංඛාරයන්ගේ නිරෝධයත්. එහෙනම් මෙන්න මේ ස්කන්ධ ඇති තැන තමයි දකින බව, අහන බව, දැනෙන බව, දැනගන්න බව තියෙන්නේ. දැන් අපිට දකින කෙනෙක් දකින්නේ මම, අහන්නේ මම, දැනගන්න මම. මේ අහන කෙනෙක්, දකින කෙනෙක්, දැනෙන කෙනෙක්, දැනගන්න කෙනෙක් නිර්මාණය වෙලා තියෙනවා. මේ පුද්ගල නිර්මාණයක්. මේක තමයි සක්හාය දෘෂ්ටිය, ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ. මෙන්න මේ ආත්ම දෘෂ්ටිය, සක්හාය දෘෂ්ටිය දුරු වෙන්නේ මෙන්න මේ ඇත්ත දකිනකොට. ස්කන්ධ ආයතන මේ වර්තමාන මේ මොහොතේ මේ ක්ෂණේහි උපදිනවා දකිනකොට, නිරුද්ධ වෙනවා දකිනකොට අපට පැහැදිලි වෙනවා අතීතයේ මියගොස් ඇති බව, අනාගතයේ නොහටගත් බව, වර්තමානයේ ඉපද නිරුද්ධ වෙන බව, මහ ගැඹුරු දහමක් විවරණය වෙන තැනක් කොම සියල්ල පැහැදිලි කරන්ට වෙලාව කාලේ මදි. දැන් බලන්න පින්වතුනි, අපට මෙන්න මෙබඳු තැනකින් පින්වතුන් කියවලා බලන්න මදුපිණ්ඩික සූත්‍රය, මහා හත්තිපදෝපම සූත්‍රය. මේ ක්ෂණික ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයත් එක්ක පැහැදිලි කරලා ඇති. අපේ පෞද්ගලික මතයක් නෙමෙයි, සම්බුදු දේශනාවක් බව තහවුරු කරගන්න. එතකොට ඔබට හමු වෙනවා ස්කන්ධයෝ ස්කන්ධයන්ගේ උදයත් වේයත් දකින්න පුළුවන් නේද කියලා. මේ ගැන උත්සාහවත් වුණොත්, උනන්දු වුණොත්, අන්න එතනින් අපි පටන් ගත්තොත් හොයන්න මහන්සි වෙලා මේ බලන ක්‍රමය හොයාගත්තොත් ඔන්න ඔබටත් පුළුවන් සත්‍යානුලෝමික ඥානෙ පහළ කරගන්න. අන්න එතනදී පින්වතුනි, අර සත්‍ය ඥාන උපදවාගත්තේ නැතත් සද්ධානුසාරී ධම්මානුසාරී කියන මේ වචන දෙකට නොඑක් විවරණ අද දවසේ තියෙනවා. සත්‍යානුලෝමික ඥානය අනුමාන තරමකින් හෝ මේ දැක්ම ජීවිතේට පෙනෙන දහමක් නොවේ නම් සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයෝ බිහි වෙන්නේ ඉඩක් නැහැ. සද්ධානුසාරී අදහනවා, විශ්වාස කරනවා. ඒ දැන් තාම අතීතයේ නිරුද්ධ බවට, අනාගතයේ නොහටගත් බවට, වර්තමානයේ ඉපද නිරුද්ධ වෙන බවට ප්‍රත්‍යක්ෂ ඥානයක් නැහැ. එහෙත් ඔහු විශ්වාස කරනවාන් මේ දකින පවතින දහමත් එක්ක ඒකාන්තයෙන් අතීතයේ මිය ගිහිල්ලා නේද, අනාගතයේ නිරුද්ධ උපදිලා නැහැ නේද, වර්තමානයේ බිඳිනවා නේද කියන මේ බුදුහාමුදුරුවන්ගේ දේශනාව අපි ඉන්න තැනින් ඉක්මවා යාමක්. අපිට අතීතයක් තියෙනවා, අනාගතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා කියන මිත්‍යාව බිඳ වැටෙමින් අන බුදුහාමුදුරුවන්ගේ දේශනාව පිළිබඳව අවබෝධයකින් යුක්තව, කිසියම් අනුමාන තරමක හෝ දැක්මකින් යුක්තව අදහනවා, විශ්වාස කරනවා කියන තැනට ආවොත් අන්න එතනයි සද්ධානුසාරී ධම්මානුසාරී කියන මේ මාර්ගයට පිවිසෙන පුද්ගලයෝ නිර්මාණය වෙන්නේ. සද්ධානුසාරේ ධම්මානුසාරේ දෙදෙනත් අපායට යන අය නෙමෙයි. මේ සත්‍යානුලෝමික මෙන්න මේ ක්ෂණික ස්කන්ධයන්ගේ උදය වැය දක්නා නුවණ යම් තරමකට හෝ පහළ වෙනවා නම් ඔහු දන්නවා ඒකාන්තයෙන් බුදුහාමුදුරුවන්ගේ ධර්ම ඇත්තක්මයි කියලා. බුදුහාමුදුරුවන්ගේ අවබෝධය අදහන්නේ අන්න එදාට. අද මගේ බුදුහාමුදුරුවෝ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි කියන එක වචනයක් විතරයි. යමක් තමා තුළින් දැකලා නෙමෙයි. මෙන්න මේ යථාර්ථය, මෙන්න මේ ඇත්ත දැකලා මේ අවබෝධය ලබන්න පුළුවන් නම් එහෙනම් අපාය යන්නේ නේ අපි. එහෙනම් පින්වතුනි, අපි මෙන්න මේ වගේ තැන අපේ ආරක්ෂිත භූමියේ හැටියට තෝරගන්න ඕන. මෙබඳු තැනක් ගවේෂණය කරන්න තරම් අපේ දැක්ම දහම පෝෂණය වෙලා නැත්නම් තාමත් අපි ප්‍රමාදනේ. දැනුත් අපිට පුළුවන්කම තියෙයි මේ ගැන හොයලා මේ තැන පිහිටන්න. මොකද වචනයට ප්‍රමාණවත් නේ අතීතයේ මියගොස් ඇති බව, අනාගතයේ නොහටගත් බව, වර්තමානයේ ඉපද නිරුද්ධ වෙන බව. ඒ දකින තැනක් ඕන. ඒ දකින තැනකට පාතබන්නේ නැතුව ඒක දකින්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔබත් ටිකක් මහන්සි වෙන්න, උත්සාහවත් වෙන්න, කැප වෙන්න, මෙන්න මේ යථාර්ථයේ සොයන්න, යථාර්ථයේ දකින්න. ඉතින් අද දවසේ අපට ලැබෙන කාලය මට හිතෙන හැටියට දැන් ගෙවිගෙන යනවා. කොහම වුණත් පින්වතුන්ලාට මම මුලින් මතක් කළා, පැහැදිලි කිරීමක් නොවේ මග පෙන්වීමක් සංගමිත්තා මහා මෙහෙණින් වහන්සේට ආදරණීය අම්මා කෙනෙක් වගේ මේ ලක්දිවට වැඩම කරලා රාජ්‍ය සම්පත් අතහැර දාලා මේ රටට වැඩම කරලා මේ රට තුලම ජීවිතේ නිමාවටපත් කළේ ඔබට මට සැනසෙල්ල උදා කර දෙන්න. ඒ උත්තමාවියට කරන්න පුළුවන් උතුම්ම ගෞරවය උපහාරය නම් එතුමිය මේ ලක්දිවට හඳුන්වලා දුන්න, පෙන්වලා දුන්න මෙන්න මේ යථාර්ථවාදී ධර්මයේ තුලින් අපේ ජීවිතේ සරස ගන්න එක. ඉතින් ඒ සඳහා උත්සාහවත් වෙන්නට, කැප වෙන්නට, මහන්සි වෙන්නට ඔබට හදිස්ථාන කරගන්නට අපි සිහිපත් කරමින් එවන් උතුම් උදාර අදිස්ථානයන් මල් ඵල ගන්වාගෙන මේ ජීවිතයේ තුලදීම, මේ ගෞතම බුදු සසුන තුලදීම සසර දුක් ගෙවා ලබන උතුම් නිකලෙස් හදමඩලක් ඇති මහරහත් පදවියෙන් සැනසීමටම ඔබ හැම දිනාටම භාග්‍ය වාසනාව සලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද දවසේ මෙවන් උදාර ධර්ම දේශනාවක් ඔබට දායාද කළේ ML අබේනායක මෙතිනිය තම දරුවන් දෙපළත් එකතු කරගෙන සංගමිත්තා මහමෙහෙණින් වහන්සේගේ උදාර ගුණය වර්ජනය කරමින් එතුමියටද උපහාර වේවා කියන අදහසින් එතුමිය අද දවසේ ලෝකයට හෙලිපෙහෙලි කළ දුන් ඒ තථාගත ධර්මය ලෝකයාට අසන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසාලමින් මේ උතුම් ධර්ම දානයක යෙදුනේ අභාව ප්‍රාප්ත වෙන්නට යෙදුණු විශ්‍රාමලත් විදුහල්පති AW අබේනායක මෙතිතුමන් සිහිපත් කරලා එතුමන්ගේ සංසාර ගමනට මේ ධර්මාවබෝධය ධර්ම සාන්තිය එකතු කරලා වහවහ සසර දුකින් එතර වේවා කියන උදාර අභිලාෂයේ ප්‍රාර්ථනාව එතුවයි. එවන් උදාර අභිලාෂයන් ප්‍රාර්ථනාවන් සහිතව අබේනායක මෙතිනියේ ඒ දරුවන් දෙපළ මේ සිද්ධ කරගත් ධර්ම දානමය මහ පිංකම ඒ හැමටත් අපි හැමතමත් මිය පරලෝකීය අබේනායක මෙතුමන් ඇතුළු සියලු දෙනාටත් සියලු ලෝ සතුන්ටත් මේ ස්ථානාධිපති අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ ඇතුළු බෞද්ධානාලිකාවේ හැම දෙනාටත් බණ ඇසූ ලෝවාසී ඔබ අප හැම දෙනාටමත් හැදු වැඩ ගුරු දෙමාපිය සියලු දෙනාටත් උතුම් වූ නිර්වාණ අවබෝධයේ සත්‍ය අවබෝධයේ ධර්මා අවබෝධයේ පිණිසත් නිවන් සිරි ලබනාතුරු දෙලෝ සාන්තිය යහපත රැකවරණයේ පිණිසත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කර. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා බෝධයං තු සිවං පදං.
අද උඳුවක් පුර පසළොස්වක පොහොදා මේ පින්බර පෙරවරුවේ ඔබ සවන් දුන් ඒ ධර්ම දේශනාව ධාතු දේශකයානෝ පිළියන්දල වැවල ශ්‍රී සද්ධර්මාලෝක ධර්ම නිකේතනාධිපති පූජ්‍ය පිටිගල ගුණරත්න හිමිපාණන් වහන්සේ උන්වහන්සේට සපිරිකර පූජා කිරීමේ අවස්ථාව සිදු කෙරෙනවා. මේ ධර්ම දේශනාව සඳහා ප්‍රධාන දායකත්වය සැපයූ පින්වතුන් විසින් ඉන් පසුව අවස්ථාව සැලසෙනවා. සෙසු පින්වතුන්ට සපිරිකර පූජාව පවත්වන්නට ඒ වගේම මතක් කරන්න ඕන බෞද්ධ රූපවාහිනිය ඔස්සේ තව ස්වල්ප වේලාවක් ආරම්භ පෙරවරු 10 සිට 11 දක්වා දම් සභා මණ්ඩපය වැඩසටහන ඊට පූර්වගාමීව තායිලන්තයේ ධම්මකාය ජාත්‍යන්තර තේරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේ චාරිකාව ඇසුරෙන් සකස් කළ කෙටි වැඩසටහනක් ඉදිරිපත් කරන්නටත් අපේ ශාස්ත්‍රික ජයතිලක සහෝරා බෞද්ධ රූපවාහිනියේ ප්‍රධාන සම්නිවේදක සහෝරා සූදානම්ින් සිටිනවා. මං හිතනවා මේ වගේ පොහෝ දිනයක පමණක් නෙමෙයි හැමදාමත් බොදු පිළිවෙතක් අනුව පිළිවෙතින් පෙළ ගැසෙමින් සැබෑ බෞද්ධයෙකු ලෙස ජීවත් වීමට ධර්ම ශ්‍රවණය කරන්නට සීල සමාධි වැඩසටහනට එක්වන්නට ගරුතර භික්ෂුන් වහන්සේට වගේම අපේ ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත සදහවතුන්ට සදහවතුන්ට ඒ තුළින් යම් මාර්ගෝපදේශයක් ආදර්ශයක් පූර්වාදර්ශයක් සැලසෙනවා නිසැකයි. ඒ වගේම ප්‍රජා සත්කාරක වැඩසටහන ගිලානව සිටින අයට රෝදපුටු සහ රණවිරුවන්ට කෘත්‍රිම පාද පිරිනැමීමත් කරවු පසර 12:30ට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තමයි ශ්‍රී සම්බෝධි විහාරයේ අද උඳුවක් පුර පසළොස්වක පොහොදා සීල සමාධි කලාපයේ ඉදිරි වැඩසටහන් පෙළගැස්ම. ඒ වගේම අද ධර්ම දේශනාව පැවැත්වූ පූජ්‍ය පිටිගල ගුණරත්න හිමිපාණන් වහන්සේටත් අපේ ගෞරවයේ නමස්කාරයේ සාදු නාදයක් මුසුකොට පූජා කරමින් අපට අවසරයි ඊළඟ වැඩසටහනේ සන විකාශයෙන් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුෙන් බෞද්ධ රූපවාහිනියේ ප්‍රධාන පාලක මැතිලි හා සම්බන්ධ වන්නට.
බුදු කරුණා දැස පිළි මිත් සිහිලෙනි ඇද කරුණා Thank you.